member, Garu Ajit Rajapaksa Mantituma, sorry, Ajit Manapur Mantituma, Swain.
Suti Mulasanuru de Mantitumini, Visheshim Apidanova, Apirate Kushikarma Shastri
Cut, Pinadi Hataktibino, Pinadi Hataktibino,
Tarksing Itamatna, Darun is a possible Hatinica, Tarksin about Tavilane, Hebei Mona Deki, what? Viva Gavar Tarksin to now provide the Bihilatino, Eva game a V Ana and Ekirim Mirate Tahanang Vilatina, Sahal washing Vitra Yana and Ekirim Ridiratine, Ehin the other Vagakan, V Prabe the Sigetanu, Atakma, Tarksin and Nipebu, V Prabe the Villa Tino. Hebei Anit Boga the Hebelwood to him. Palatru the Hebelwood, Elodu the Hebelwood, then Belwood to him, Aperator Dudangadina, Australia. Ape Dudangadia, Antique Aquila. Again, Pura Vidya was to Aquila, Bibli Dudankinik. Namut Vinatol Tarksin, Dunukala, it was Adumudra Aperator upon an Evino. So what Ambagadia the Hebelwood, America was an Apple Gadia, Aperati, Ambagadita, Adumudra. Rankawatenawa. ඉතින් මෙහෙම බැලුවහම අපි පළතුරු වලට එළවලු වලට මේ තාක්ෂණය යොදාගෙන නැහැ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපේ රටවල සොයාගත් නව ප්‍රවේද අපි අපේ රටට ආනයනය කරලා ගන්නත් බෑ. දැන් බඩිරිඟු වගේ භෝගයක් දිහා බැලුවොත් අපි වෙන රටවල් වල තියෙන තාක්ෂණයෙන් ඉහළ වූ ප්‍රවේද අපි ආනයනය කරනවා. නමුත් මේ තාක්ෂණයෙන් ඉහළ වූ ප්‍රවේද ආනයනය කරලා ඒ ප්‍රතිඵල අපේ රටේ ගන්න බෑ. මොකද අපේ පස්වල ස්වභාවය වෙනස්, දේශගුණය වෙනස්. ඒ හින්දා අපේ රටේ තාක්ෂණය තුල වැඩි ප්‍රතිඵල තියෙන නව ප්‍රවේද හොයා ගැනීමට අපි කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල වැඩි උනන්දුවක් දක්වන්න ඕනේ. ඉතින් අපි දැක්කහම මේක ප්‍රවණතාවය අපේ නැහැ. අපි කොච්චර කල් අපේ රටේ කොච්චර උගත් අය හිටියත් අපි අහලා නැහැ කවුරු හරි කෘෂිකර්මයේ පිළිබඳව නව අඹ වර්ගයක් නව බඩිරිඟු වගාවක් නව මේ කියන්නේ දොඩම් මොන හරි දෙයක් හොයාගෙන පේටන් බලපත්‍රයක් අරගෙන තියනවා කියලා අපි අහලවත් නැහැ. මේකට හේතු වෙලා තියෙන අපි දන්නේ අපේ රටේ තියෙන ඔක්කොම රෙඩ් ටේප් මිනිහෙකුට වැඩක් කරන්න පුළුවන් කමක් අවස්ථාවක් හැදිලා නැහැ. නැත්තම් මේ රටේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු නැද්ද? ලෝකේ ගිහිල්ලා මේ පේටන් බලපත්‍ර ගන්න මිනිස්සු අපේ මිනිස්සු නෙමෙයිද බොහෝ දෙනෙක්. ඒතර අපේ රටේ මිනිහෙකුට වැඩ කරන්න දෙන වාතාවරණය අපේ රට තුල නිර්මාණය වෙලා නැහැ කියන එක තමයි අපි කියන්නේ. ඉතින් මේ රෙඩ් ටේප් අයින් කරන්න නම් මං හිතනවා අපේ රාජ්‍ය පරිපාලනයත් e-governing වෙන්න ඕනේ. තාක්ෂණය තුල තියෙන රාජ්‍ය පරිපාලනයක් අපේ රට තුල ඇති වෙන්නේ නැත්නම් ලෝකෙ වෙනස් වෙන වෙනස් ඉල්ලට අපේ රටට වෙනස් වෙන්න බැරි වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය දවස්වල අරංගලයේ සිද්ධ වුණේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා. නමුත් මම දන්න විදිහෙන් නම් සිස්ටම් චේන්ජ් කරන්න කියලා කෑ ගැහුවට මේ සිස්ටම් චේන්ජ් එකේදී තමුන්ට වෙන විපර්යාසෙදී ආය බලනවා කවුරුත් මේකට කැමති නැහැ. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් කරන්න යන මිනිහා ගෙදර යනවා මිසක් ජයග්‍රහණය කරන මිනිහෙක් වෙන්නේ නැහැ. ඒක තමයි අපේ රටේ සිස්ටම් චේන්ජ් කියලා කෑ ගැහුවට. හැබැයි මේ සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් එකම විදිය අපිට පේන විදිය නම් මේ රාජ්‍ය පරිපාලනය තාක්ෂණයට බාර දෙන එක. මොකද අපේ රට අපි දන්නවා ලංකාවේ රාජ්‍ය සේවය දිහා බැලුවොත් සිවිල් සේවයක් තුලින් තමයි රාජ්‍ය සේවය ලංකාවේ ඇති වුණේ 1802 දී. ඒ ආරම්භ වුණේ බ්‍රිතාන්‍ය යටතේ තිබෙන ක්‍රමය අනුව. හැබැයි මේක නිලබල ක්‍රමයක්. Yes, sir, කියන දේ පල්ලෙහා ඉන්න කෙනා කරන ක්‍රමවේදයක්. ඒ කියන්නේ ඉහළ නිලධාරියට කීකරු වෙලා වැඩ කරන ක්‍රමවේදයක් ඇති වුණා මිසක්. එහෙම නැත්නම් චක්‍රලේඛන්ට වහල් වෙලා වැඩ කරන ක්‍රමවේදයක් හදුවා මිසක්. එහෙම නැත්නම් ඉහළින් එන අනට කීකරු වෙලා වැඩ කරන ක්‍රමවේදයක් හදලා තියෙනවා මිසක්. නීති රෙගුලාසි වලට පිළිපදලා වැඩ කරන ක්‍රමවේදයක් හදනවා මිසක්. තමුන්ගේ සිතුවිලි තුල, තමුන්ගේ අධ්‍යාපනය තුල, තමුන්ගේ දැනුම තුල වැඩි කරලා රට ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරන රාජ්‍ය සේවයක් නිර්මාණය වෙලා නැහැ. වහල් භාවයෙන් යුක්ත රාජ්‍ය සේවයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේකෙදි මං හිතනවා නව අදහස් උත්පාදනය කරමින් රාජ්‍ය සේවය ඉටු කර ගැනීමට නම් වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. කළ යුත්තේ මේ e-governing කියන එක. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ තුලට තාක්ෂණය එකතු කිරීම මිසක් තමුන්ගේ බොස් කියන විදිහට වැඩ කිරීම නෙමෙයි. තාක්ෂණයේ බොස් තාක්ෂණයත් එක්ක වැඩ කිරීමේ වැඩ පිළිවෙලක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ නිසා රාජ්‍ය සේවයේ තුලට අපි මොන දේ කරන්න ගියත් මේ රට තාම ඉදිගමනින් යන්නේ අපේ තොරතුරු තාක්ෂණය හා පර්යේෂණය අපේ රාජ්‍ය සේවයට ඇතුල් වෙලා නැහැ. කොටිම කියනනම් කෘෂිකර්මයේ උන්නතිය දිහා බැලුවත් රාජ්‍ය සේවයකට හකුලගෙන ඉන්නා මිසක් පෞද්ගලික අංශයේ කොහෙද කෘෂිකර්මයේ නව ප්‍රභේද හදන්නලා නැත්තේ? ඇයි හදලා නැත්තේ? ඒ සඳහා දැනුම නැති මිනිස්සුත් අපිට ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල අපේ රටේ නැද්ද? ඒ දැනුම තියෙන උගත් මහාචාර්යවරු ඒවල වැඩ කරන්නේ නැද්ද? නමුත් ඒකට අවස්ථාවක් හැදිලා නැහැ කියන එක තමයි අපි තේරෙන්නේ. ඒ කියන්නේ හැම තිස්සෙම කොටු කිරීමක්. දැන් අපි ගත්තොත් එහෙම ඒ
කරු මන්ත්‍රීම තවත් විනාඩි දෙකක් තියෙනවා.
ඒ කියන්නේ නව තාක්ෂණය තුළ රාජ්‍ය සේවයට ඇතුල් කරනවා නම් අපි දන්නා ඩිජිටල් පරිවර්තනයක් වෙන්න ඕනේ. ඒ වගේම ජනතා මූලිකගත සේවා සැපීමක් වෙන්න ඕනේ. ඩිජිටල් ක්‍රමය තුළ ජනතා මූලික කරගෙන යන්න පුළුවන් හරි ලේසි. ඒ වගේම සාක්ෂිවන පදනම් වුණ ඒ කියන්නේ සාක්ෂිමත පදනම් වුණුච්චේ ප්‍රතිපත්ති සම්පාදනයේ තියෙන වැඩපිළිවෙලක් වෙන්න ඕනේ. විනිවිදභාවයේ තියෙන ඕනේ තාක්ෂණය තුළ යනකොට ඕන කරන එක බලා ගන්න පුළුවන්. වගකීමක් තියෙනවනේ, වගවීමක් තියෙන්න ඕනේ, කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕනේ. ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, අපි දකිනවා මේ සියලු ජනතාව අන්තර්ග්‍රහණය කරමින් මේ තාක්ෂණය තුළ විතරයි. හැබැයි මම කියන්නේ මේක අපේ රටේ ඇත්තෙම නැහැ කියලා. සමහර ලාට අපි බැලුවොත් එහෙම මෝටර රථ දෙපාර්තමේන්තුව අද ඩිජිටල් තාක්ෂණය හරහා යනවා දැකලා තියෙනවා. කොම්පැනි කවුද මේ සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ඩිජිටල් තාක්ෂණය අනුව යන අයුරු අපි දැකලා තියෙනවා. මේ වගේ රටේ ආයතන යම් කොටසක් තියෙනවා. හැබැයි මේ තව මේකට පෙළමෙනා මදි. මේ තාමත් අපි අර චක්‍රලේඛනවල තියෙන හිරවෙච්ච රාජ්‍ය පරිපාලනය නැති කරලා ඩිජිටල් නැත්නම් තාක්ෂණය පරිවර්ෂණය මූලික කරගත්තු රාජ්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න ඕනේ කියන එක තේරෙනවා. මේකදී පේනවා දැන් අරංගලේදී අපි කෑ ගැහුවේ නීතිය හැමතෙම එක නෑ. එක්කෙනෙකුට එක නීතියක්, තව කෙනෙකුට තව නීතියක්. නමුත් මූණ බලලා වැඩ කරන ක්‍රමය අපේ මේ රාජ්‍ය සේවය තුළ තියෙන්නේ. පොලිසියෙන් ඇවිල්ලා දඩකොලයක් ලියන්න ගියත් මූණ බලලා දඩකොලේ ලියන්නේ. නඩුකාරයා තීන්දුව ගන්න ගියත් මූණ බලලා තීන්දුව ගන්න වෙලා තියෙන්නේ. මම කියන්නේ එහෙම නැති ක්‍රමවේදයක්, ඩිජිටල් ක්‍රමවේදයක් තිබුණා නම් කවුද මොකද්ද කියලා තරහතිරම අපේ නෑ. නීතියට දඬුවම එනවා. ඒතකොට ඒ වගේ තමයි මේ තුලින් වංචා දෝෂයක් නැති වෙනවා. මොකද යාන්ත්‍රණයක් රටේ නිර්මාණය වෙනවා. දැන් අපි හිතමුකෝ මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව. එහෙම නැත්නම් මෝටර රථ
දෙපාර්තමේන්තුව.
මේවා හරි. මේවා ඔක්කොම ලින්ක් වෙලා තියෙනවා නම් කොහෙන්වත් අපිට කපා කොට අපහරින ක්‍රමවේදයක් නැහැ. මේක ජාලයක් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා මම කියනවා කරුණා කරලා අපේ රට හදන්න නම් අපේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් වෙන්න ඕනි. රාජ්‍ය යාන්ත්‍රණය එක එක්කෙනාට යට වෙන්නේ නැති, බලපෑම් නැති, ESR කියන්නේ නැති කියන දෙයට වැඩ කරන එකක් නෙමෙයි. තාක්ෂණය සහ පර්යේෂණය තුළ නිර්මාණය වෙච්ච රාජ්‍ය සේවයක් නිර්මාණය කරන නම් වහාම ඩිජිටල් කරණයට යා යුතුයි කියන එක පැහැදිලි කර දෙමින් මම නිහඬ වෙනවා.
සුති ගරු මන්ත්‍රීතුමා, ගරු ජානක වක්කුඹර අමාත්‍යතුමා, ඔබතුමන් වියාඩි 7ක කාලයක්
තියෙනවා.
7යි.
මුනුසුනේ ගරු සභාපති මට 12ක් තිබුණා.
මේ 10ක් තිබව හොඳයි. අපිට අවාසනාවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
ඔව් මේ දැන් නම් කියලා කතා කරන්නේ නැත්නම් ආයේ දුවගෙන ඇවිල්ලා අර පැත්තෙන් කතා කරනවා. මුලින්ම ගරු මුනුසුනේ මන්තුමනි, අපේ මේ විපක්ෂයේ කෙනෙක් දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා ඊයේ වැට් එක වැඩි කරාට පාටියක් දැම්මා කියලා. ඒක නිවැරදි කරන්න ඕනේ. අර්ලියාගහ මන්දිරයේ ඊයේ ආණ්ඩු පක්ෂ රැස්වීම, ජනාධිපත්‍යම, අගමැතිතුම, හිටපු ජනාධිපත්‍යම අපි ඔක්කොමත් එක්ක එකතු වෙලා ආණ්ඩු පක්ෂ රැස්වීමක් කරා. වැට් එක වැඩි වුණත් ජනතාවට සහනයක් ලබා දෙන්න ඕනේ කියලා මේ වැස්ස නිසා බලාගාර වලට ජලයෙන්, ජලවිදුලියෙන් දුවන්න පුළුවන්. ඒක නිසා ඒ සහනයක් ලබා දෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ රැස්වීමක් තිබ්බා, ඒකට පාටියක් දැම්මා කියලා හිතන් මෙතන බෙරියම් දෙන්න පටන් ගත්තා. ඒ නිසා ඒවා බොරු. අද හවසත් අපේ තවත් සාකච්ඡාවක් තියෙනවා වගේ නැත්තම් කියයි අදත් පාටියක් දැම්මා කියලා. හැබැයි රැස්වීමක් කියලා සාමාන්‍යයෙන් කෑම ටිකක් දෙන එක සිරිතක්. ඒගොල්ලෝ එහෙම දෙන්නේ නැතුව ඇති. අපේ නායකයෝ එහෙම නැහැ. ටිකක් හවස් වුණොත් මේ අපේ හිටපු ජනාධිපතිවත් වෙන එතුමත් එහෙමයි. ඉතින් මේ කන්න බොන්න දෙන එක මනුස්සයෙක් ගෙදරකට ආවහම ඔක පාටියක් දැම්මෑ. ඒක නිසා ඒක නිවැරදි කරමින් අද මේ තාක්ෂණ අමාත්‍යංශයේ යටතේ අපි පළාත් පාලන ආයතන සියල්ලම ඩිජිටල් කරණය කරලා ලබන ජනවාරි මාසයේ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා අපි සියලුම ගෙවීම් කරන්න තාක්ෂණය උපයෝගී කරගෙන. ඒක නිසා අපි මුලින්ම ඒ ප්‍රදේශයේ ඉන්න අයට බදු ගෙවන්න පහසුව සලසන්න මාර්තු මාසේ වෙනකොට සියලුම කටයුතු තාක්ෂණය උපයෝගී කරගෙන කරන්න ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ තාක්ෂණයේ පාවිච්චි කිරීම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවේ වැඩි කරන්න අපි දැනටත් කරනවා. අපේ දිනුම් ඇමතුමා ඒ කාලේ එතුමා ප්‍රධාන රාජ්‍ය ඇමතිවරයා හැටියටත් ඇමතිවරයා හැටියට ඉන්න කාලේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අපේ කනක ඇමතුමා දැන් මේ වැඩ කොටස ඉෂ්ට කරමින් කටයුතු කරනවා. ඒ නිසා තාක්ෂණයේ උපයෝගී කරලා අපි දැන් අලුත් වැඩ පිළිවෙලක් මේ රාජ්‍ය සේවෙත් එක්ක කාර්යක්ෂමතාවය වැඩි කරන්න කරනවා. එකම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයෙන් මේ අපේ රටට එන ආයෝජකකින් දිරි ගන්නන්න. එහෙම නැත්නම් ආයෝජකෙක් එන්නේ නැහැ. මේ තියෙන නීත්‍යානුකූල ක්‍රමවේද ගොඩක් දිගයි. ඒකත් එක්ක ආයෝජකෙක් අපේ රටට එනවට වඩා වෙනත් රටකට යනක ඒ ආයෝජකයන්ට ලේසි. මොකද අපේ රටේ ඉඩමක් ගන්න ගියාම ලොකු කාලයක් යනවා. ඒ වගේම දැන් බැලුවහම අදත් උද්ඝෝෂණ මේවා දැක්කහම ආයෝජකයෙක් මේ රට දිහා බලන්නේ නැහැ. පහුගිය කාලේ ආයෝජකෙක් ආවේ නැහැ. දැන් එන්න හදනකොට ඒක කඩාකප්පල් කරන්න හදනවා. ඉතින් ආයෝජකෙක් රටකට යන්නේ තමන් ආයෝජනයක් කරන්නේ ලාභයක් බලාගෙන. කිසි කෙනෙක් ආයෝජනයක් කරන්නේ ලාභයක් නැතුව. ඉතින් ආයෝජනයක් කරන්නේ ලාභයක් බලාගෙන තමයි. හැබැයි අපේ රට අද වැහලා තියෙන තැනින් ගොඩ ගන්න නම් ආයෝජකයෝ වැඩියෙන් අපේ රටට ගෙන්න ගන්න ඕන. ඒකට දිනුම් අමුණුගම ඇමතුමා විශාල වැඩ කොටසක් කළා. පහුගිය අවුරුදු වලට වඩා මෙරට ඩොලර් ප්‍රමාණයක් ගේන්න කටයුතු කරලා තියෙනවා. එහෙනම් මම අපනායන කුසිකර්ම ඇමතිවරයා හැටියට ඉන්න කාලේ මගේ යටතේ තිබිච්ච ලංකා සීනි සමාගමේ සීනි කර්මාන්තයේ සියල්ලම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පත් කරලා තියෙනවා මෙතුමාගේ යටතේ. මම සතුටු වෙනවා ඒ කොටසත් එතුමාගේ යටතට පත්වීම පිළිබඳව. අද බැලුවහම ලංකා සීනි සමාගම යටතේ පැල්වත්තේ විතරක් මෙට්‍රික් ටොන් 104කට වඩා අඹරලා තියෙනවා. එකෙන් සීනි මෙට්‍රික් ටොන් 28000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. එතනෝල් 150ක් විතර හදලා තියෙනවා. බිලියන 2ක් විතර මේ අවුරුද්දේ ලාභ ලබලා තියෙනවා. ඒ වගේම සෙවනගල සීනි සමාගමේ මෙට්‍රික් ටොන් 232000කට වැඩි ප්‍රමාණයක් අමරලා තියෙනවා. ඒකේ එතනෝල් ලීටර් 24,00,000ක් හදලා තියෙනවා. සීනි මෙට්‍රික් ටොන් 13,000ක් විතර හදලා තියෙනවා. ඒකෙත් බිලියන 1.8ක් ලාභයි. මේක පහුගිය කාලේ පාඩු වෙච්ච ආයතනයක්. බිලියන 3.8ක් අද ලාභ එක අවුරුද්දක ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි පාඩු කරා, අපි මේ රට අගාධයට ඇද්දා කියලා බලනවා. අපි කරපු හොඳ වැඩ තියෙනවා. එදා හිටපු ජනාධිපතිතුමා එතනෝල් මේ රටට ගේන එක නවත්තන්න එතුමා කටයුතු කරපු නිසා මේ සීනි කර්මාන්තයේ මේ රටේ ඉහළ තැනකට ගේන්න අපිට පුළුවන්කමක් ලැබුණා. අදටත් එතනෝල් බිඳුවක් ගේන්නේ නැහැ. එදා උග්ගෝවියන රුපියල් 5000 පිටිච්චක 10000 දක්වා වැඩි කරලා තියෙනවා. සේවකයන් 6000ක් ඉන්නවා මේ කර්මාන්තශාලාවේ. ගොවිපවුල් 15000ක් ඉන්නවා. ඒ අයට එකෙන් සෙතස් සැලසිලා තියෙනවා. ඒ වගේම සීනි කර්මාන්තේ දිනු කරන්න අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒකම අපි බැලුවහම අපේ රටේ එතනෝල් අද සෙවනගලින් චීනයට යවන්න 100%ක්ම පිරිපහදු
කරගෙන
යවන්න මාසෙකට අපි බලාපොරොත්තු වෙනවා ඒ සමාගම හරහා 120,000ක් විතර. ඉතින් මේ රටට ආයෝජනයක් ගේන්න තමයි මේ ආයෝජන ප්‍රවර්ධන ඇමතිතුමාගේ යටතේ පත් කළ මේ කර්මාන්තය කරන්නේ. අපි දන්නවා දීර්ඝ කාලයක් මෙරටේ සීනි කර්මාන්තේ හොඳට තිබිලා ආපහු පල්ලෙහාට බහැලා තිබුණා. අද ඒ කර්මාන්තේ උඩට ගේන්න අපට පහුගිය කාලේ පුළුවන්කමක් තිබුණා. මම දැනුත් ඇමතිතුමාට කිව්වා කන්තලේ සීනි සමාගම ලංකාවේ පැරණිම සීනි කර්මාන්තශාලාව අක්කර 20,000ක් තියෙන එකම බිම්කඩ තියෙන්නේ අපට කන්තලේ. මම ලොකු උත්සාහයක් ගත්තා ඒ දවස්වල මේක ආරම්භ කරන්න. ඇමතිතුමා කොහොමාරි මේ ලබන අවුරුද්ද මේක ආරම්භ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ සීනි කර්මාන්තය අපේ රටේ දියුණු කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නව තාක්ෂණය උපයෝගී කරන්න ඕනේ. ගරු මුලසුනේ සභාපතිතුමනි, මම මගේ කාලේ මේ ෆැක්ටරි දෙකේම පොහොර මෙට්‍රික් ටොන් 100,000ක් නිෂ්පාදනය කරන්න ෆැක්ටරි දෙකක් ආරම්භ කරලා තියෙනවා. දැන් ඒකේ අවසන් අදියර තියෙන්නේ ඇමතිතුමා අප්‍රේල් මාසේ වෙනකොට ඒක අවසන් කරලා පස්සේ අපිට ඕර්ගනික් සීනි මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි මේ හදන පොහොරෙන් ඒක නිසා ඉදිරි කාලෙදි මේ රටේ ඕර්ගනික් වලින් අප්‍රේල් මාසෙන් පස්සේ ඒ පොර නිෂ්පාදනය කරලා පස්සේ සීනි කර්මාන්තයේ නව පිම්මක් අපිට ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අපි යම් ආයෝජනයක් කරලා තියෙනවා. ඒ ආයෝජනයේ ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. ඒක නිසා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිතුමා පහුගිය කාලේ එතුමාට මේක ලැබිච්ච මොහොතේ ඉඳලා ලොකු උවමනාවකින් මෙරට ආයෝජකයෙක් ගේන්න ඒ වගේ ඒගොල්ලන්ට පහසුකම් සපයන්න කාලේ අපි නෙළුම් කුළුණ බැලුවොත් එහෙම සුදු වලියෙක් කිව්වා. අද ලාභ ලබන ආයතන බවට පත් කරලා තියෙනවා. මිලියන 1000 ගණනක් හම්බ කරනකොට මිලියන 600යි වැය කරලා තියෙන්නේ. මිලියන 400කට වඩා ලාභයක් උපයලා තියෙනවා. ඒ සුදු වලිය කියන එක මෙරටේ සම්පතක් බවට පත් කරගෙන තියෙනවා. ඒක නිසා ඒ අමාත්‍යංශයේ වැඩ කරන්න අතිගරු ජනාධිපතිතුමා අපේ ඇමැතිතුමාට දිලුම් අමුණුගම ඇමැතිතුමාට ඒ සම්පූර්ණ නිදහස ලැබලා දීලා තරුණ ඇමැතිවරයෙක් ඇඩියට එතුමා ඒ කාර්යභාරය ඉෂ්ට කරනවා. ඒ වගේම අපේ කනක හේරත් ඇමැතිතුමා තාක්ෂණ පැත්තෙන් එතුමාගේ තියෙන දැනුමත් උපයෝගී කරගෙන මෙරටේ තාක්ෂණයේ ඉදිරියට ගෙනියන්න කටයුතු කරනවා. එතුමාට සුභපතමින් අමාත්‍යංශ ලේකම්තුමාල ඇතුළු සභාපතිතුමාල ඇතුළු සියලු දෙනාටම සුභපතමින් ඉදිරි අවුරුද්දේ වැඩි ඩොලර් ප්‍රමාණයක් රටට ගේන්න මේ අමාත්‍යංශ දෙකටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් වනින ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍යතුමා ඖඩලන්තුමා. ඔව්
අපි එතුමින් සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රෝහිණී මෙතනට සුභ උපන් දිනයක් කියලා අපි හාසිනුත් ප්‍රාර්ථනා කරා. හොඳයි ගාමිණී වලේ බුඩ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 11ක් කාලයක්
බොහොම ස්තුතියි මූලාරහ දඬුඩ ගරු සභාපතිතුමනි. ආයෝජන ප්‍රවර්ධන හා තාක්ෂණයේ පිළිබඳව අයවැලිය කෙන ඉදිරිපත් වෙච්ච වැසීසේ පිළිබඳව කතා කරන මේ අවස්ථාවේදී වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබී පිළිබඳව අපි දන්නවා ආයෝජන මණ්ඩලය ලංකාවේ විදේශීය ආයෝජන දිරිගැන්වීම සම්බන්ධයෙන් ඉතා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන වෘත්තිකයන්ගෙන් සැඳුම්ලත් වූ ආයතනයක්. මේ ආයතනය බොහෝ දුරට තමන්ගේ විෂයපතේ තුළ ඉඳගෙන රටට ආයෝජන කැඳවීමේ කාර්යය ඉතා උවමනාවෙන් හා තමන්ගේ දහරිතාවය තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් කරන බවට අපිට පෙනී යනවා විතරක් නෙවෙයි අපේ ඇගයීමක් තිබෙනවා. ඒ පිළිබඳව ආයෝජන මණ්ඩලයට අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු ඒ කණ්ඩායමට අපේ ප්‍රශංසාව හිමිවිය යුතුයි. හැබැයි ඒ වගේම සඳහන් කරන්න අවශ්‍යයි ආයෝජන මණ්ඩලයට පුළුවන් වෙන්නේ ගරු මූලාසනාරූප මන්ත්‍රීතුමනි මේ විදේශීය ආයෝජන ආකර්ෂණය කරගන්න සහ ඒ අය රටට කැඳවාගෙන එන්න විතරයි. එතනින් එහාට ගියාම ඒ අය රට තුළට ප්‍රවේශ වෙලා අවශ්‍ය නිෂ්කාසන අරගෙන කර්මාන්ත ආරම්භ කරන්න ආයෝජන රට තුළ ක්‍රියාත්මක වෙන්න ඕනි කරන භූමිය එම නැත්නම් අනෙකුත් යටිතල පහසුකම් සැපයීම රජයේ අනෙකුත් ආයතන හා අනෙකුත් අමාත්‍යාංශවලට පැවරලා තියෙන කාර්යයක් කර්තව්‍යයක්. එහෙම ගත්තම මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම GSMB ආයතනය ගොඩනැගිලි පරිශන ආයතනය වැනි මේ නිෂ්කාසන සහතික ලබා දෙන්න ඕනි ආයතනවලින් ඒවා නියමාකාරයට ලබා ගැනීමට නොහැකි වීම ඇතැම් අවස්ථාවලදී මේ රටට කැඳවාගෙන එන ආයෝජන නියම ආකාරයට රට තුළ ක්‍රියාත්මක වීම වළක්වන ස්වභාවයේ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. පිළිබඳව ඒ නිසා මම මේ පිළිබඳව අවධානය යොමු කරනවා. ආයෝජන මණ්ඩලයට විතරක් මේක කරන්න බෑ. ඒ නිසා රටේ තියෙන අනෙකුත් ආයතනවල සහයෝගය ආයෝජන මණ්ඩලයට ලබා දෙන්න කටයුතු කරන්න කියන එක. මේ සඳහා අපි දිගටම කියන එකක් තමයි දැනටත් කියනවා ආයෝජන ඇමතිතුමත් කියනවා මේ එක වහලක්කට සියලු සේවා සපයන කාර්යාලය පටන් අරන් තියෙනවා කියලා. One step shop එකක්. හැබැයි එතනින් මේ ඔක්කොම සිද්ධ වෙනවද? ඇත්තටම මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ එතනින්. ඒ නිසා ආයෝජකෝ ඉතා විශාල වශයෙන් අදාහිරට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ආයෝජන මණ්ඩලයට මම හිතන්නේ අද විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන ආදායම් බදු ප්‍රතිපත්තිය, එකතු කළාගේ මත බදු ප්‍රතිපත්තිය, ඊළඟට විදුලි බිල සම්බන්ධයෙන් පැනලා ගෙන තියෙන තත්ත්වය, ඒ වගේම කර්මාන්තවලට විශේෂඥ සේවය ලබා ගැනීම, අමුද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් පැනලා ගෙන තියෙන සියලු තත්ත්වයන් ටික සැලකිල්ලට ගත්තාම ආයෝජන කරලා තියෙන කර්මාන්ත කරුවන්ට රට තුල තමන්ගේ ආයෝජන පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. ඒ කියන පිරිවැය සමස්තය එකතු වුණාම ඒ නිෂ්පාදන පිරිවැය
සැලකිල්ලට අරගෙන නිෂ්පාදනය කරන බහන්ඩ එහෙම නැත්නම් සපයන සේවා විදේශ වෙළඳපොලේ අලෙවි කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා මේ ආයෝජකයෝ මේවා ගලවගෙන යන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දකිනවා රත්නපුර දිස්ත්‍රික්කේ ලංකාවේ ප්‍රධාන අපනයන ශේත්‍රයේ ඉන්න කර්මාන්ත ශාලා හතරක් පහක් ක්‍රියාත්මක වුණා. ඒ කර්මාන්ත ශාලා පහම මේ වෙනකොට ගරු ඇමතිතුමනි ගරු මූලාසන ආඩුවට මන්ත්‍රී උතුමනි වහලා දාලා තියෙන්නේ. එකක් තමයි ඒ ඇයිට මේ ඇනවුම් නැහැ. ඇනවුම් නැති වෙන්න බලපාලා තියෙන කාරණාව තමයි මේ පිරිවැය කළමනාකරණය වෙන්න කරගන්න නොහැකි වීම නිසා. ඒ නිසා තමයි අපි මේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න කියලා ඉදිරිපත් කළේ. අපනයන ආදායම මත 130ක විතර බද්දක් පනවපුවාම කොහොමද මේ කර්මාන්ත පවත්වාගෙන යන්නේ කියන එක තේරුම් ගන්න බැරි බදු ප්‍රතිපත්තියක් හදන නිලධාරිනුත් එක්ක ආයෝජන මණ්ඩලයක් තමුන්වහන්සේත් ආයෝජන ප්‍රවර්ධනය කරන්න කොහොමද කියන ප්‍රශ්නේ අපිට පැන නැගලා තිබෙනවා. ඒක නිසා මේ බදු ප්‍රතිපත්තිය කියන එක ආයෝජන ප්‍රතිපත්තියට සමානුපාතික වෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි දකිනවා ඇතම් ආයෝජන ලංකාවට ගෙන එනේවා. දැන් ලංකාවේ මේ අපනයන ශේත්‍රයේ ඉන්න කර්මාන්ත කරුවන් සහ විදේශ ආයෝජන වල විදේශ ආයෝජකයන් විදියට ඇවිල්ලා කර්මාන්ත ශේත්‍රයේ ක්‍රියාත්මක වන අයත් මේ දේශීයව ඉඳගෙන විදේශීය ආයෝජන විදියට කැඳවන ඇතම් ආයෝජන ඇත්තටම ඒව විදේශීය ආයෝජන නෙමෙයි ගරු ඇමතිතුමනි. ඒව විදේශීය ආයෝජන නෙමෙයි මූලාසන අරුණ මන්ත්‍රීතුමනි. දැන් අපි දකිනවා මේ අලුතෙන් යෝජනාව ඉදිරිපත් වෙලා තිබුණ පහුගිය කාලේ අපි දැක්කා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ ආයතනයක් නියෝජනය කරමින් අලුත් සමාගමක් මිශ්‍ර සංවර්ධන උපාය මාර්ගික ආයෝජනයක් ඩොලර් බිලියන එක. එතකොට මේකෙන් 149ක් ගේන්නේ පිටරටින් 51ක් ලංකාවේ ආයෝජන. මේ අය මේ කණ්ඩායම සැලකිල්ලට ගත්තාම මූලාසන ආරුරු මන්ත්‍රීතුමනි මේ අය ලංකාවෙන් විශාල වශයෙන් පිටරටට බහණ්ඩ අපනයනය කරන අය. මේ බහණ්ඩ අපනයනය කිරීමේදී මේගොල්ලෝ අන්ද ඉන්නොයිස් කළා ලංකාවේ ඩොලර් ටික පිටරටට යවලා පාක් කරනවා ලංකාවට එන්න ඕනි ටික. ඕව ඉන්නොයිස් කළා ලංකාවෙන් එළියට ඩොලර් ටික යවලා එහෙම නැත්නම් එහෙම මෙහෙට එන්න ඕනි ඩොලර් ටික එන්නේ නැතුව ඒ පාක් කරලා තියාගන්නවා. ඒ වගේම ට්‍රාන්ස්ෆර් ප්‍රයිසින් කියන ශිල්ප ක්‍රමයේ පාවිච්චි කරලා මිල පැවරුම් ක්‍රමයේ පාවිච්චි කරලා ඒ ඩොලර් ටිකේ පාක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රොෆිට් එකේ පාක් කරලා තිබිලා දැන් ආයෝජන විදියට ලංකාවට අරන් අවිල්ලා ඒ ආයෝජනයක් විදියට පෙන්නලා ඒකට බදු සහන ගන්න හදනවා. ඒ කියන්නේ ලංකාවේ ජනතාවගේ සම්පත් පාවිච්චි කරලා ලංකාවේ නිබහන්ද නිෂ්පාදනය කරලා අපනයනය කරලා රටට ගේන ওই ටික ඩොලර් ටික ගේන්නේ නැතුව ඒ ටික හංගගෙන ඉඳලා ඒ ටික නැවත ලංකාවට ගෙනල්ලා ලංකාවේ රජයේ දේපල අත්පත් කරගන්න ව්‍යාපාරික ආයෝජනය කරලා ඒකටත් බදු සහන ගන්නවා. මෙන්න මෙච්චරම කූට සැලසුම් සහගත ආකාරයට අපේ විදේශ විනිමය ඉතා විශාල වශයෙන් අවභාවිතා වෙනවා. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්න අවශ්‍යයි විදේශ විනිමය පනතට ඕනි කරන සංශෝධන ටික නොගැනීම. මේක ප්‍රතිඵලයක් විදිහට අපි හැමදාම කියනා වගේ මාසයකට ඩොලර් මිලියන 100ක් මිලියන 200ක් අතර ප්‍රමාණයක් ලංකාවට හිමි වෙ යුතු ඩොලර් ආදායම එක්ක පිටරට නතර වෙනවා. එහෙම නැත්නම් වෙනත් රටවල් වලට ගලාගෙන යනවා රටට හිමි වෙනවා. මේ தත්ත්වය විශාල අභියෝගාත්මක தත්ත්වයක්. ඒ වගේම ඊයේ දවස තුල වැට් පනත ගෙනලා සංශෝධනය කළා. ඒ වගේම තව බදු සංශෝධන ගණනාවක් එන්න තියෙනවා. ඒ පිළිබඳවත් යම් අවධානය යොමු කරන්න මම කැමතියි. අපි දන්නවා ලංකාවට විශාල වශයෙන් බහණ්ඩ ආනයනය කරනවා. මේ බහණ්ඩ ආනයනය කිරීමේදී ගලු මූර්හාසරාණ්ඩු මන්ත්‍රීතුමනි එකතු කළ අගය මත බදු අංකයක් ගන්න අවශ්‍යයි ක්‍රේගුවේ නිෂ්කාසනය ලබා ගැනීම සඳහා. එතකොට එකතු කළ අගය මත බදු පනත අනුව තාවකාලික හෝ ස්ථීර වැට් අංකයක් එකතු කළ අගය මත බදු ලියාපදිංචි අංකයක් ගන්න අවශ්‍යයි. පිටකොටුවේ මේ බහණ්ඩ රටට ආනයනය කරන විශාල ආනයනකරුව ප්‍රමාණයක් ඔය පාර අතුගාන අය නාටාමි මහත්තුරු නාටාමි නෝනලා ඔය කඩවල් වල වැඩ කරන සේවකෝ කියන සියලු දෙනාගේ හැඳුනුම්පත් අංකවලට తాවකාලික වැට් අංක ලබාගෙන බිලියන ගානක බහණ්ඩ ආනයනය කරලා තියෙනවා. හැබැයි මේ ආනයනය කරපු බහණ්ඩ රට තුල බිලියන ගානකට විකුණෙනවා 1/5ක ආදායමක් ආණ්ඩුවට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මා යෝජනා කරනවා මේ తాවකාලික වැට් අංක ලබා දීම තුල රටට අහිමි වෙන බිලියන ගානක ආදායම ලබා ගන්න අවශ්‍ය නම් වහාම తాවකාලික එකතු කළ අගය මත අංක ලබා දීම නවත්තන්න. එහෙම නවත්තලා එකතු කරගන්න පුළුවන් ප්‍රමාණය අපි විශ්වාස කරනවා අඩුතරමේ මාසයකට රුපියල් බිලියන 10ක ආදායමක් අහිමි වෙනවා මේ 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 කෙරුවාව හරහා මේ తాවකාලික වැට්ටංක ලබා දීම හරහා රේගුවට පුළුවන් తాවකාලික වැට්ටංක ලබා දෙන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පුළුවන් ඒ අයට ඉදිරිපත් කරන ලේකන අනුව එහෙම ඒගොල්ලෝ බැඳී සිටිනවා ලබා දෙන්න හැබැයි මුදල් අමාත්‍යාංශයට මේක කියලා මුදල් මේ ටික සංශෝධනය කරන්න කිව්වට මුදල් අමාත්‍යාංශය මේක සංශෝධනය කළේ නැහැ මේ මෙවර ගෙනාවු සංශෝධනවත් මූලාසනාර බන්තිතුමනි මේ සංශෝධනේ නැ මාසයකට බිලියන 10ක් කියලා කියන්නේ අවුරුද්දකට බිලියන 120 ඉක්ම වූ එකතු කළ අගය මත බදු ප්‍රමාණයක් රජයට අහිමි කරමින් తాවකාලික ලියාපදිංචිය යටතේ බහණ්ඩ ආනයනය කරන අය තමන්ගේ සාක්කුවට දා ගන්නවා මොකද මේ බදු ප්‍රතිපත්තිය මෙහෙම යන්න පුළුවන්ද මෙහෙම යන්න බෑ ඊළඟට දේශීය ආදන් දෙපාර්තමේන්තුව රේගුව මේ අය පිළිබඳ පරීක්ෂා කළා ගෙනාවු වාර්තා පරීක්ෂා කළා ගෙනාවු ප්‍රමාණයන් අනුව ඒ පුජ්‍යලයන්ට කියපුවාම ඒගොල්ලෝ කැඳවලා වැට්ටොට ලියාපදිංචියෙන් කියපුවාම ඒගොල්ලෝ කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැත්නම් ගරු මන්ත්‍රීතුමනි ගරු රාජ්‍ය අමාත්‍යතුමනි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි
ලියාපදිංචියෙන්නේ
නැහැ මොකද නීතිය අනුව දේශීය ආදන් දෙපාර්තමේන්තුවට බලහත්කාරයෙන් ලියාපදිංචි කරන්න බෑ ඒ බලහත්කාරයෙන් ලියාපදි නීතියේ තියෙන මේ හිඩසහරා කොමසාරිස්වරුන්ට ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්ට කොමසාරි ජෙනරාල්ටවත් බලේ නැ බලහත්කාරයෙන් ලියාපදිංචි කරන්න එකතු කළාගේ මත බද්දට ඒ නිසා ඒකට ඕනි සංශෝධන ගේන්න කියලා අපි ගිය මේ බජට් අයවැය ලේකෙනටත් ඉදිරිපත් කළා අපේ ඇතම් යෝජනා පිළි අරන් තිබ්බට ඒ යෝජනාව ක්‍රියාත්මක වෙලා නැ ඒ හරහා එක මාසයකට බිලියනයක ටර්න්ඕවර් එකක් තියෙන එක මාසයකට බිලියනයක වෙළඳාමක් තියෙන ඔය පිටකොටුවේ ඉන්න වෙළඳෝ 4500 එකතු කළාගේ මතේ බද්දර ලියාපදිං කියන්නේ නැහැ අහිමි වෙනවා අවුරුද්දකට රුපියල් බිලියන 200ක 300ක ආදායමක් මේන්න මේ ටිකෙන් විතරක් එකතු කරගන්න පුළුවන් බදු ප්‍රමාණය එකතු කරගත්තා නම් ඔය ඊයේ බැනුන් අහමින් දෝෂ දර්ශනයට ලක්වමින් උදැල්ලට ටකරමට උදළු ඇනේට නගුලට ටැට්‍රේට එහෙම නැත්නම් අර පුස්තකාලයට ගිහිල්ලා පොතක් කියවපුවන් ඒ පොතට අයකරන්න තීරණය කරපු එකතු කළ මතේ බද්ද එකතු කරන්නේ නැතුව මෙතනින් ඒ ප්‍රමාණය එකතු කරගන්න තිබුණා ඒ නිසා මේ පිළිබඳව ඉතා ගැඹුරින් සමාලෝචනය කළ යුතු වෙනවා මේකට හේතුව තමයි මුදල් අමාත්‍යාංශයේ හෝ මේ බදු ප්‍රතිපත්ති හදන නිලධාරින්ට හෝ ඒ උපදේශකයන් මේ පිළිබඳව ඉතා ගැඹුරු අධ්‍යයනයක් කළා නිවැරදි මඟ පෙන්වීම හා නිවැරදි නිර්දේශ රජයට ලබා නොදීම ඒ වගේම තමයි අපි ලබා දෙන මේ කියන කරුණු කාරණා පිළිබඳව තමුන්නාසෙලා නොඇසු කණින් ඉඳීම ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා දකින්නේ නැහැ වගේ ඉන්නවා මේ කියන කරුණු පිළිබඳව සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ හැබැයි ඒ වෙනුවට මෙතන ඇවිල්ලා අපිට දොස් කියනවා අපි මේ රජය කරන දේවල් වලට විරුද්ධ වෙනවා කියලා අපි එහෙම කරන්නේ නැහැ මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපිටත් අවශ්‍ය මේ වැටලා තියෙන ආර්ථිකය යහපත් වෙනට ගෙනල්ලා ආයෝජන අරන් ඇවිල්ලා රටේ නිෂ්පාදනය වැඩි වෙලා කර්මාන්ත වැඩි වෙලා සුළු මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයේ ප්‍රසාරණය වෙලා ඒ හරහා රැකියා උත්පාදනය වෙලා සුළු හා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයේ ලංකාවේ දරජාතික නිෂ්පාදනය 50%කට වැඩි නිෂ්පාදනය
ආරක්ෂා
කරගන්න ඕනි තප්පරයෙන් ඉවර කරන්න මූලාසන අරමන්තුයි මේ ආරක්ෂා කරගන්න ඕනි ඒ සඳහා වෘත්තිකයන් ආරක්ෂා වෙන ඒ කර්මාන්ත ශාස්ත්‍රයේ ආරක්ෂා වෙන බදු සංශෝධන ප්‍රතිපත්තියකට වහාම යන්න අවශ්‍යයි කියන කාරණාවත් සඳහන් කරමින් ඒ වගේම මේ වෙනකොට තියෙන සමස්ත தත්ත්වය සැලකිල්ලට ගත්තාම විදුලි බිලේ සංශෝධනයක් දෙන්න පුළුවන් මේ කර්මාන්ත කරුවන්ට කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන පිළිවෙය අඩු වෙන්න විදුලි බිල අඩු කරන්න පුළුවන් ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා අඩු ගානේ ජනවාරි වල ඉඳලවත් කර්මාන්ත කරුවන්ගේ විදුලි බිල අඩු කරන්න පියවර ගන්න කියලා ඉල්ලා සිටමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුති වෙනවා
සුදී ගරු මන්ත්‍රීතුමා ගරු ජගත් පුෂ්ප කුමාර මාතතුමා ඔබතුමාගේ විනාඩි 7ක කාලයක්
ගරු ලසන්ත අලගේවන් මැතිතුමාගේ වෙලාවත් මම ගන්න කියලා දෙනවා
හොඳයි
කරු මුලාසන
ආරූඪ මන්ත්‍රීතුමනි ඔනබල් මුෂාරෆ් විල් කම් ටු චෙයාර්
කරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ විෂය අධිකරු ජනාධිපතිතුමාගේ යටතේ පැවතීම ගැන මම සතුටු වෙනවා ඒ වගේම මේ විෂයන් සම්බන්ධව ගරු කනක හේරත් අපේ රාජ්‍ය අමාත්‍යතුමත් දිරුම් අමුණුගම අමාත්‍යතුමත් බාරගෙන කටයුතු කරනවා ඒ දෙපළටම සුබ පතන්න මේ අවස්ථාවක් කරගන්නවා කාලය කෙටි නිසා සියලුම ආයතනවල කතා කරන්න මට හැකියාවක් නැහැ දිරුම් අමාත්‍යතුමා මේ ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ මෑතකදී ඔබතුමාලගේ විෂය පත්‍රයට ආපු ලංකා සීනි සමාගම් ගැන වචන සල්පයක් කතා කරන්න මෙතන මම ඉදිරිපත් කරනවා 2022 4:26 ජාතික අයවැය චක්‍ර ලේකාංක 3:2022 සහ 2022:09 දරන ජාතික අයවැය චක්‍ර ලේකනේ අංක 5:2022 යන චක්‍ර ලේකන දෙකම ඉදිරිපත් කරනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ගරු ඇමතුමා මේ මාසන් ගරු ඇමතුමා ඔබතුමාගෙන් දැනගන්න පුළුවන් කැමති මේ ආයතනය රජයේ 100%ක් රජයේ සතු සමාගමද නැද්ද? එහෙමනම් ඒ ආයතනයේ මේ චක්‍ර ලේකන උල්ලංඝනය කරන්නේ කොහමද? ඒ ගැන ඔබතුමා අවධානය යොමු කරලා කටයුතු කරන්න උල්ලංඝනය කරලා කටයුතු කරලා තියෙනනම් ඒ සභාපතිවරයාගේ අධ්‍යක්ෂකමණ්ඩලයෙන් අනුමැතිය දීලා කටයුතු කරපු නීති නීතියට පටහැනිව කටයුතු කරොත් සියලු දෙනාගෙන ඒක අයකරන්ඩ කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දැන් මම ස්තුතිවන්ත වෙනවා මේ ආයතන ඇත්ත. පස්සේ දෙන්න. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ජානක වක්කුමර මැතිතුමාටත් මේ ආයතන පාඩුවට තියෙනකොට ලාභ ලැබුවේ විශේෂ අපංකමක් නිසා නෙවෙයි. ඊයේනේ රුපියල් 259ටත් විකුණ ගන්න බැරිවලා තිබුණා. ඊයේනේ ආනයන ඒකාධිකාරිය ආනයන නවත්තලා මේ සමාගම් දෙකට ඒකාධිකාරයක් ඇති කරා. මේ අනුව 259ට තිබුණු ලීටරේ 1175 දක්වා වැඩි වුණා. නමුත් තවත් සමාගම් නිෂ්පාදනය කරනකොට දැන් රුපියල් 900යි පැල්වත් ස්ප්‍රීට් 7 750යි. දැන් ඉතරයන් තියෙනවා විකුණන්න බෑ. මේ ආස්කම් කරලා නෙවෙයි ලාභ ලැබුවේ. මේ ජනාධිපතිතුමා එදා ගත්ත වැදගත් තීන්දුවක් අනුව. ඒ වගේ ඔබතුමාට මම ඉදිරිපත් කර උපදේශක කාරක සභාවේදී මට අවශ්‍ය තොරතුරු දැනගන්න මේ තොරතුරු මට නියමිතව ලැබුණේ නැහැ. මම ඔබතුමාගේ වෙලාවක් ඉල්ලන මේ ආයතන සියල්ලම එක්ක අපිට සාකච්ඡාවක් දෙන්න මේ තොරතුරු ගැන කතා කරන්න. මම මේ ගැන ගන්නකොට මම විශේෂයෙන් මතක් කරනවා 2019 වර්ෂයේ සහ 2022 වර්ෂයේ දක්වා සේවනගල සීනි සමාගමේ අඹරපු ඔක්ටෝන් ප්‍රමාණ සීනි නිෂ්පාදනයක සීනි ටොන් 15198යි ඒ වෙන විට පැල්වත්තේ 27643යි ගල්ලොය 12731යි. මම මේ සීනි නිෂ්පාදනය සම්බන්ධ උපපරේක්ෂණයේ වාර්තාවෙන් කියන්නේ. මේ වෙනකොට මෙහෙම තිබුණු තත්ත්වය 2022 වෙනකොට සෙවනගල ආයතන 12628යි. අඹරීම 15000 ඉඳලා 12000 ගන්න වෙනකන් අඩු වෙලා තියෙනවා ටොන්. පැල්වත් ආයතන 27000 ඉඳලා 24000ට අඩු වෙලා තියෙනවා. ගල්ලේ 12000 ඉඳලා 28000ට වැඩි වෙලා තියෙනවා. මේ බෞද්ධලිකංශයේ කබද්ද වැඩ කරලා. ඊළඟ සීනේ උකහා ගැනීම. නැත්නම් රිකවරි රේට් එක. දැන් සෙවනගල 7.67ට තිබුණ එක 2022 වෙනකොට 5.34ක් වෙලා තියෙනවා. එතකොට පැල්වත්තේ 7.3ට තිබිච්ච එක 7.03ට අඩු වෙලා තියෙනවා. ගල්ලෝ 7.4යි අඩට තිබිච්ච එක 7.71ට දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් මේ පුද්ගලිකංශයේ ඒකාබද්ධව කරන එකයි රාජ්‍යංශයේ කරන එකයි මේක අතර වෙනස දමුණාංශයේගේ අවධානයට යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඊයේනේ නිෂ්පාදනය. සෙවනගල මිලියන 3.3යි පැල්වත්ත 3.7යි 2019 අනිත් ආයතන නිෂ්පාදනය කරන්නේ නැහැ. හැබැයි ENN නිෂ්පාදනය සෙවනගල 2.9යි පැල්වත්ත 7.83යි ගල්ලොය සීනි සමාගම 6.9යි. මේ ENN නිෂ්පාදනයත් වැඩි වෙලා සීනි නිෂ්පාදනයත් වැඩි වෙලා මේ පුද්ගලිකංශය ඒකාබද්ධව ඒ වගේම 2022 වර්ෂයේ ඉහළම සීනි නිෂ්පාදනය උක්කම්බරුම් ප්‍රමාණය ගල්ලෝ වැවි සමගින් කරලා තියෙනවා. මේක 100%ක් රජයේ සතුව නෙමෙයි මේ කටයුතු කරන්නේ. මේ වයිදී මම මේ කියන්න කැමති දැන් මේ සමහර කළමනාකරුවෝ ඉන්නවා. මන්දර එක කළමනාකරුවෙක් ඉන්නවා. මම ඔබතුමාගෙන් කියනවා කරුණා කරලා එතුමාගේ අධ්‍යාපන සුසුකම කියන්න. මම වගකීම ගැන අටපාසුත් නැහැ. මේ බහුකාර්යය ගත්තත් අටපාස් වෙන්න ඕන. අඩු ගානේ අටපාස් වුණා කියලා ගන්න. මෙයා ගන්න පඩිය ගියද? රුපියල් ලක්ෂයට වැඩි. මේ කියන පුද්ගලයා කාර්යාලයේ කාන්තාවක් එක්ක ලිංගික කටයුතු වල ඉඳලා තවත් පියන් කෙනෙක්ට අහු වුණා. මේක කියන්න එපා අය. මේක පරීක්ෂණයක් තිබ්බා ඒක යට ගැහුවා. මේ පුද්ගලයාට 69-80 කියන වාහනයක් දීලා තියෙනවා. එයා සහමාන කළකරා කර හොටෙල් ප්‍රොජෙක්ට්. මං අහනවා ඔබතුමාගෙන් කාමර කීයක් මේ හෝටලේ තියෙනවද? මේක ආදායම කීයද? ලක්ෂයක් පඩි ගන්න මොකද්ද වැඩ කරන වැඩ කාර්යභාරය?
වාහනයක් කා ඉන්ධන කොච්චර දීලා තියෙනවද? ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය ගමන් මොනවද? ඊළඟ පසුගිය මාස තුනේ ඉන්ධන කොපමණ මේ වාහනයට දීලා තියෙනවද? මේ රාජකාරී කටයුතු සඳහා. එතකොට මේ 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 වාහනය මොණරාගල පැත්තට ගිහිල්ලා එනකොට හැප්පුණා. කැරියර් එක දාගෙන පටවගෙන ආවා. ආයතනයේ නිවාස සංකීර්ණ ටෙලිෆෝන් කණුවක් කඩලා ඒක හැප්පුණ විදියට කණුවක් කඩලා දාලා ඒ වාහනේ දාලා හැපුණ විදියට පෙන්නලා ඇඹිලි පිටියේ රත්නවීර ගරාජ් එකට දාලා හොර රහසේ හැදුවා. මේක ඔබතුමාට වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධ G14 සංචාරක නිවාසයක් තියෙනවා. මේකට ගණිකාව දෙන්නේ ගෙනාවා. මේ ගණිකාව පාවිච්චි කර කණ්ඩායම වැඩි වුණා. ගෑනුන්ට ටිකක් අමාරු වැඩි වුණා. ගෑනු අය කෑ ගැහුවා. ආරක්ෂක අංශයෙන් දැනුම් දීලා පරීක්ෂණයක් කරා. පරීක්ෂණයට ගාලා සංචාරක නිවාසයේ වහලා දැම්මා. මේකට උත්තරේ සංචාරක නිවාසයේ වහලා දැම්මා. ඊළඟට ආයතන නිලධාරියෙකුට දැන් තනි පාවිච්චි දීලා තියෙනවා. සේවකයා මගෙන් අහනවා සර් අපිට තිබුණ සර්කිට් එකක් මේක වහලා දාලා කියලා. මේලකට ඇඹිලි පිටියේ කට්ටියට නවතින්න කියලා 49,64,000ක් වැය කරලා මාස 5කට මහවැලි කොටසයක් අරගෙන මේක රිපෙයාර් කරන අවුරුදු 5කට බද්දකට ඇඹිලි පිටියේ මහවැලි ගිලිමක් කරන් ගියක් හැම එක ඉදමක් හැදුවා නම් හරි. ඒක මහවැලි කොටසයක්. ආයතනයේ ගල්වැලි සිමෙන්ති 150,000ට වඩා මේක යවලා තියෙනවා. මට ආරංචි මේක හරහා තවත් එක ඉන්න ප්‍රධාන වගකීම් විධායක නිලධාරියෙක් මේක මුවන් ගිල ගයක් හදලා තියෙනවා. මේ ගැන ඔබතුමාගේ අවධානය කරන්න. සෙවණගල ස්ථිර අවම වැටුප 51,000යි අනියම් අවම වැටුප 51,000යි 84,000යි 50,000යි ඉක්මව වැටුප් ගන්නවා කම්කරුව පවා. මන් දන්නේ ලේකම්තුමාට කීයක් වැඩි හම් වෙනවද? මන් දන්නේ මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හන්දේ 54,000යි. මෙයා කියන්නවා. සේවක වැටුප් වැඩි වීම පඩි වැඩි වීම ලැබෙන මේවා ගැන වර්තාවක් කිල්ලුව කොච්චර වැඩි වෙලාද කියලා අවුරුද්දෙන් අවුරුද්ද එකක් නැහැ. මේ රුපියල් 10,000 වැඩි වුණාම මේ මට ලැබිච්ච තොරතුරු සෙවණගල පමණක් මිලියන 132ක් වැඩියෙන් ගෙවන්න ඕන. මිලියන 132ක්. ඒ වගේම මට වර්තා වුණා පැල්වත්තේ ආයතනයේ පුටුවක තෙල් ගාලා කියලා ගෑල් ළමෙක් ඉන්ටරික් කරා. මේ ඉන්ටරික් කිරීම ගැන ඒ ගෑල් ළමයි අම්මා විවසනවා. මේ අම්මා විමසනවා ටෙලිෆෝන් එකේ. අම්මා අහනවා ඉතින් මේ ඔයා ඉතින් ඉල්ලපු ඒවා මං දුවගෙන් ඉල්ලුවේ නෑනේ. ඔව් දුවගෙන් ඉල්ලුවේ නම් මගෙන් ඉල්ලුවේ. අම්මගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා තමයි ජොබ් එක දීලා තියෙන්නේ. මේවා ගැන කරුණාකරලා ඔබතුමා හොයලා බලන්න. සෙවණගල ඒකකේ වගාංශයේ මුරකරුවන් සේවය යොදවා ඉන්න 12ක් 13ක් මුරකරුවන් ඉඳ ඉස්තිර කරලා වගාකාරට අනුත්ත කරලා වැඩට එන්නේ නෑ. ඕඩී විතර 40,000ක් ගන්නවා. ඕඩි විතර මේ ගෑසන් මන්තුමා දන්නවා. මෙයා ඉදිරියේ මෙතන ප්‍රශ්නයක් ආම ඒ පාතල් ඡන්දි ටිකක් ගෙනල්ලා ඒව මැඩ පවත්තන තමයි මේගොල්ලන්ට වැඩුප් ගෙවන්නේ. 40,000 කෝටි ගෙවනවා. ෆර්නස් ඔයිල් වෙනුවට මේ හිටව ප්‍රධානීන් කළු තෙල් දැම්ම නැව් වලින් අයින් කරන් කළු තෙල්. කළු තෙල් දාලා නිතරම ආයතන මේවා රිපෙයාර් කරන්න උනා. පැල්වත්ත ටර්බයින් එක පිච්චුණා. ලක්ෂ ගාන ජෙනරේටරයකට ගෙවුවා. වෘත්තීය සමිතියෙන් ප්‍රශ්න කරාම ඒක නැවතුණා. ඒ සඳහා පරීක්ෂණයක් කරා කිව්වා. අපි රමේෂ් ඇමතුම ඇහුවා පරීක්ෂණයේ මොකද ප්‍රතිඵල අපිට දැනගන්න නැහැ. අඩි දෙකේ හුම් පයිප සෙවණගල් හදනවා. ඊළඟට මේක ඊටාම අඩු ගන්න කොළඹින් ගත්තම ඒ වගේ දෙගුණයක් ගෙවලා මේ සෙවණගල් හදන ගන්නට වඩා දෙගුණයක් කොළඹින් ගෙන්ඩර් කරලා ගන්නවා. හැබැයි කොළඹ මිනිහා මෙහෙම බඩු සප්ලයි කරනවා. අතනින් අරගෙන දෙනවා. ඊළඟට ට්‍රිප් අඩිය රුපියල් 8ට 12ට තියෙනකොට සෙවණගල රුපියල් 34ට කොළඹින් ගෙනියනවා. මේවා ගැන පරීක්ෂා කරන්න ගියාම මෙයා හෙව්වේ නැහැ. බස්ට ලීටරය ලීටර දෙක මගේ ළඟ බිලක් තියෙනවා. මේ බුද්ධික කැමිකල් ආයතනය හබරත්වල හන්දිය සෙවණගලින් ගත බිලක් තියෙනවා. බස්ට ලීටර දෙකක් 7800යි. මෙහෙම දෙද්දි 10400ට ගන්නවා කොළඹින්. මේ තනි ලීටරේ සිල්ලරේට දෙනකොට වඩා තොග ගන්නකොට වැඩි. මේවා ගැන පරීක්ෂණයක් කරලා නැහැ. මේවා ගැන මේ හොරු ටික බලන්න. මේවා ගැන ඔබතුමා බලන්න. ඉතින් අපි දැන් තමුන්නාසිට ඉස්සෙල්ලා කිව්වාගේ මේ සඳහා දැනට ඉන්න සේක මම පැල්වත්ත ගැන කතා කරන්නේ නැහැ. පැල්වත්ත ගැන කතා කරන්නේ මම සෙවණගල විතරයි. ඉතින් අද මම අහන්නේ ඔබතුමාගේ අර චක්‍රලේඛනේ උල්ලංඝනය කරලා කී දෙනෙක් බඳවාගෙන තියෙනවද? 2020 කී දෙනෙක් 21 කීයක් බඳවනවද? 22 කීයක් බඳවනවද? 23 කීයක් බඳවාගෙන තියෙනවද? අද ඉඳලා මේවට කියන වැඩක් කොහමද? මේ දැන් වක්කුඹර ඇමතුමත් කියන බොහොම හොඳයි ලාභ ලැබුව ඇත්ත. ලාභ ලැබුවේ කොහොමද? කෘතිම ලාභයක්. එතකොට මම මේ සම්බන්ධව කියනකොට මතක් කරන්න ඕන ලාභ ලබන ආකාරය පෙන්වන්න ඕන මේ හිඟුරාණ ගල්ඔය. ගල්ඔය ලාභ ලැබලා තියෙන්නේ සීල නිෂ්පාදනය වැඩි වෙලා එක්ෂපාග නිෂ්පාදනය වැඩි වෙලා මේ ලාභ මෙතන පෙන්නුවේ ඒ ආයතන දෙක 2019 වෙනකොට මේ ENA නිෂ්පාදනය කරේ නැහැ. හැබැයි එතකොට මේක ඉක්සුපාක ලීටර 1200ට වික්කා 559 මිලියන 2200ට වික්කා දැන් රුපියල් 700ට අඩු වෙලා දැන් රුපියල් 900ට අඩු වෙලා හේතුව මොකද්ද? හේතුව තමයි අනිත් ආයතන දෙක තරම් කරන්න වෙලා. ඉතින් මම කොළඹ ප්‍රධාන කාර්යාලේ මම 2001 වර්ෂයේ මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි මම මාස 9ක් මේක සභාපති වෙලා හිටියා. මම පැල්වත්ත සභාපති. පඩි ගවන්න සල්ලි නැතුව තිබුණේ. මම බොහොම අමාරුවෙන් එදා හිටපු නිලධාරිය දන්නවා. කොහොම අමාරුවෙන් නඩත්තු කරලා අනවශ්‍ය වියදම් අඩු කරලා පරිත් වැඩි කරලා උක්මිලත් වැඩි කරලා මාස 9ට අපි හදලා පෙන්නුවා. මේ එක මිනිහෙක් මම බඳව ගත්තේ නැහැ. මං ආසනේ මගේ ආසනේ පැල්වත්ත සෙවණගල තියෙන්නේ. මං නියෝජනය කර වැල්ලවායේ එක මිනිහෙක් අපි ගත්තේ නැහැ. ඒ එතන අපි වැඩිපුර එක්කෙනෙක්වත් නැහැ. සිකුරිටි කට්ටිය හිටියා ප්‍රධාන කාර්යාලයේ 18 දෙනෙක්. මෙතන ආරක්ෂා කරන දෙයක් නැහැ. අය අපි ආපහු පැල්වත්තට යවුවා. යවලා එතන ප්‍රයිවට් සිකුරිටි එකේ දෙන්නෙක් දැම්මා. දැන් බලන්න අපි ඊළඟට ඒ කාලේ PA චෑමන්ගේ PA සහ ඉංග්‍රීසි ස්ටෙනෝ එක්කෙනයි තියාගත්තේ. සිංහල ටයිපිස්ට් කෙනෙක් එක්කෙනයි තියාගත්තේ. ඔෆිස් මැනේජර් එක්කෙනයි තියාගත්තේ. ඔෆිස් කාර්ය සහායක දෙන්නයි තියාගත්තේ. ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි 7 දෙනයි තියාගෙන. දැන් බලන්න කරු ඇමතුමනි මෙතන සාමාන්‍ය අධිකාරියේ මූල්‍ය සාමාන්‍ය අධිකාරියේ මිලදී ගැනීම සාමාන්‍ය අධිකාරියේ මානව සම්පත් මම දන්න සහකාර කළමනාකාර කළමනාකරන සහකාරද මම දන්නේ නැහැ. එයා මේ වගේ තියෙනවා 27 දෙනෙක්. රියදුරු 4 දෙනෙක් ඉන්නවා. සහාය කළ 3 දෙනෙක් ඉන්නවා. කළමනාකරු. මේ හෙඩ් ඔෆිස් එක මොනවද තියෙන්නේ මෙතන වැඩ? එකතුව ඉන්නවා 27 දෙනෙක්. ඉතින් මොකටද මෙතන තියාගෙන ඉන්නේ? මොකටද මේක අධ්‍යක්ෂ මණ්ඩලපත් කළ තියෙන්නේ? මොකටද මේක සභාපති ලපත් කළ තියෙන්නේ? මොකද අමාත්‍යංශයෙන් හොයලා බලන්නේ. මෙයා ගැන කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ නිසා මම විශේෂ සඳහන් කරන්න කැමතියි.
කරුණාකරලා තව විනාඩි දෙකක් තියෙනවා.
මේ ලසන් දල ගියවන්න මැතුමාගේ වෙලාවත් එක්ක දෙන්න මට. හරි. හරි. ඒකත් එක්ක තමයි අපි යන්නේ. දැන් බලන්න. දැන් මම මේ සම්බන්ධව කතා කරනකොට මම මේවා කිව්වේ.
මැතුමා ඒකත් ඇතුළත්.
හරි හරි මම ඉක්මනට ඉවර කරනවා. දැන් මම මේ වෙලාව නැති නිසා තව ගොඩක් තියෙනවා මගේ ෆයිල් ගණනක් කරුව මැතුමා මම ඒකයි කිව්ව ඔබතුමාට වෙන වෙලාවක් දෙන්න කියලා මේ ගැන මේ හොර ගුහාව නවත්වන්න මේ හොර ගුහාව වහන්න හරි මගෙන් කට්ටිය අවසර ගල්වත්තට සේවන ගණන් ජොබ් එකක් දෙන්න පුළුවන්ද කියලා මං කිව්වා මම ලියුමක් දෙන්නම් ගණීද නැද්ද ගණන්නේ ලස්සන අම්ම කෙනෙකුයි දුවෙකුයි ආවේ අම්මා ගිහිල්ලා තනියෙන් හම්බෙන්න මම ලියුමක් දෙන්නේ නැහැ තනියෙන් හම්බුනොත් හම්බෙයි කියලා කිව්වා නෑ ඔබතුමාට නෙවෙයි ගරු ඇමතුමාට නෙවෙයි මේ අධ්‍යක්ෂක මණ්ඩලෙ ඉන්න හොඳ අර සුපිරි අධ්‍යක්ෂක කෙනෙක් හරි අර තෙල් ගාලා මං කිව්වේ මේක සමාජ මාධ්‍ය වලට තරම් යනවා මං ගොයි ලස්සන අම්මට ඔයාගේ දුවට ජොබ් එකක් ගන්න ඕන නම් කරුණාකරලා යන්න ගිහිල්ලා අර අධ්‍යක්ෂකතුමා හම්බෙන්න හම්බුනාම ජොබ් එක ෂුවර් දැන් මං කිව්වේ ඒකයි සංචාරක බංගලාවෙ ඉන්නෝ මේ බංගලාවෙ ඉන්නවට ගණිකාව කියනවා මේ රජ ආයතන ඔෆිස් එකේ වැඩ කරනකොට එතන ගිහිල්ලා ඔෆිස් එකට ගිහිල්ලා මේසෙ උඩ දාගෙන මොකද කරනවා ඒක තව 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 පියෙන් කෙනෙක් රහු වෙනවා පරීක්ෂා කරනවා මම මේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක් තමයි මම ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක් හැබැයි මේ ආයතන විනාශ කරන්න දෙන්න බෑ මම ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයා මම මේක හිටපු සභාපතිවරයා මෙයා කඩන් වැටෙන්න මට දෙන්න බෑ එනිසා මේවා විනාශ වෙන්න දෙන්න එපා කරු ඇමතුමනි මේ කරුණා කරලා ඔබතුමා මේ සම්බන්ධව හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා මම අධිකරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධව කිව්වා මේ හොරු රැළ පන්නන්න මේ හොරු රැළ පන්නලා හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්නේ මට තව බඩු තියෙනවා මම මේ කතා කරන්න වෙලාවක් නැහැ මූලසන මණ්ඩලය ඔබතුමා කියන නවත්තන්න කියලා ඒ නිසා මම නවත්තනවා ඇමතුමාගෙන් මම වෙලාවක් ඉල්ලනවා මේ සියලු දෙනාම කැඳවලා මේ තොරතුරු මම අරන් එන්න ලෑස්ති මේකට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටින්නේ මම නිහඬව බොහොම ස්තුතියි
ස්තුතියි ඊළඟට හොන්ඩබල් දායසිරි ජයසේකර
රුමුලාසරණ මන්ත්‍රීතුමනි
ඉහව 8 මිනිට්ස්
ඔව් විශේෂයෙන් මම කතාව වහගෙන හිටියේ අපේ දෙරත්පුෂ් කුමාර මැතිතුමාගේ ඔය එකද ඒක මේ මම බැලුවේ මේ අල්ලස් ගන්න පොළොම් පොළ තියන වගේ මම හිතන කාන්තාවකට ගිහිල්ලා එතෙන්ට යන්න ඒතර වැඩි කරගන්න පුළුවන් කියලා කිව්වා ඒ නිසා මම හිතන්නේ ඊටාම අමීරි කාරණා ගන්නවක් එතම මතු කළා මම විශේෂයෙන්ම අපේ ආයෝජන ගැන කතා කරනවා මොකද අපේ දිලුමමුණුගම මැතිතුමා ගොඩක් මහන්සිලා වැඩ කරන ගොඩක් උත්සාහ කරන කෙනෙක් හැබැයි දැන් එතුමාට සිද්ධ වෙලා තියෙනවා එන ආයෝජන එතුමා ගාවට එන්න කලින් යන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලය තමයි ආයෝජන පිළිබඳ සියල්ල
order please honorable වීරසුමන වීරමන්
මම කියන්නම්
ඔචයස්
එඟ පොරේ
ඔබතුම කතා කරා දැන් මේ ආයෝජන ආපුවාම ඒ ආයෝජන වල ගණන යන්නේ ආයෝජන අමාත්‍යංශයට මොකද BOI එකේ මාත් අපි කාලයක් අපි යටතේ වැඩ කරපු අපේ යටතේ තිබිච්ච ආයතනයක් නිසා දැන් මේකෙදි මම කියන්න කැමති ඉතාලම ළඟදී දැන් මම හිතන්නේ අද අපේ කාංචන ජයසේකර මහත්මයා දාලා තිබුණා මිලියන 1700 ගන්නක ව්‍යාපෘතියක් එතුමා අනුමත කරගත්තයි කියලා විශේෂයෙන්ම ඒක හොඳ වැඩක් කිසි ගැටලුවක් නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විදුලි බල පනතේ 43 වෙනි වගන්තිය තියෙනවා ජනන සැලැස්මට පරිබාහිර ව්‍යාපෘති සාමාන්‍යයෙන් ඒ කියන්නේ දිග්ගාලින ජන සැලැස්මට අදාළ වෙන ව්‍යාපෘති හැර වෙනේව අනුමත කරගන්න බෑයි කිය. හැබැයි අද මේ පුනර්ජනනීය බලශක්තියේ නාමයෙන් ඒගොල්ලන්ට කැමැති කැමැති තැන් වලට ඕන කෙනෙකුට ඕන විදියකට ලබලා දෙන්න පුළුවන් වාතාවරණයක් දැන් සකස් වෙලා තියෙනවා. මේක අනුමත කරන්නේ කුසුම් ශාන්ති කියලා මැතිණියක් ආචාර්ය විජේකෝන් මැතිතුමා වජිර ප්‍රියන්තලු තව දෙන්නෙක් තමයි මේක අනුමත කරන්නේ. මේක ටිකක් පහු වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවලා ලේකම්වරයාටත් ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සභාපති සාමාන්‍ය අධිකාරී තුන්දෙනාටම ගියලා හොඳටම කෑ ගැව්වෙන් පස්සේ මේක දැන් අනුමත කරනවා යුනයිටඩ් සෝලා ඕස්ට්‍රේලියා කියලා කම්පැනි එක. ඩොලර් මිලියන 1727ක්. මීට මාස කිහිපයකට කලින් එතුමා දාලා තිබුණා. හැබැයි ගණන් පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. මේක එක ඒකකයක් ඩොලර් 115.60යි. ඒ කියන්නේ රුපියල් 51කට අපි මේ රටේ සූර්ය බල විදුලිය ගන්න ඕන රුපියල් 51කට මේ සමාගමේ මම තියාගා. ආයෝජන ගේන්න ඕන මම එපයි කියන්නේ නැහැ. ජනන පද්ධතිය තිබුණ නැහැ කියලා ඒවත් කමක් නැහැ කියමු අපි ඒකට කතා කරන්න පුළුවන්. හැබැයි අපි ගන්න යන්නේ රුපියල් 51කට මේ එක ඒකකයක්. දැන් අද රූෆ් වල නැත්තම් වහලවල් මත යන සෝලා පවය කියන්නේ අපි ගන්න රුපියල් 37කට සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලයේ මිලදී ගන්න රුපියල් 37කට. හැබැයි අපි මේ කම්පැනියෙන් අපි ගන්නවා රුපියල් 51කට ගන්න සිද්ධ වෙන්නේ අපේ රටේ මේ සෝලා වලින් හදන මේ වැඩ පිළිල යටතේ. ගල්ලංගුරු වල අපේ ගන්න රුපියල් 26යි ඒකකයක්. මේ ගල්ලංගුරු පිළිබඳව වෙන කවුරුවත් නෙමෙයි මේකට විරුද්ධ වුණේ. දේශපාලන වශයෙන් විරුද්ධලා තමයි මේ ගල්ලංගුරු ව්‍යාපෘතිය 2015 2019 මේ කාලේ සාම්පූර්ණ වල හදන දිපිච් එක නතර කරේ. හැබැයි දැන් අද ඒක දාලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ බාල ඔළුව උඩ. විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ඉන්නවා නම් හොරගම් කරලා මං කොල්ල ගන්න කරුණාකරලා එයාව ගිහිල්ලා එක එක්කිනා ගන්න අරන් ගිහිල්ලා අල්ලස් කොමිසමට දාමු. දැන් අපි දන්නවා මේක ලොකු සෝලා විදුලි බලාගාරයක් වැඩපිළිලක් තමයි හදලා තියෙන්නේ. තරංකාරී මිල ගණන් කැඳවීමක් නැහැ. ආවා එයාව ගෙන්නගත්තා කතා කෙරුවා දුන්නා ඉවර කරා. හැබැයි මතක තියාගන්න මේ රටේ මිනිස්සු රුපියල් 37ක් ගෙවන්න ඕනේ මිල මේ සාමාන්‍ය විදියට යන අපේ සූර්ය බලයෙන් එන විදුලි ඒකයට රුපියල් 37යි අපි ගෙවන්නේ අත්ත වශයෙන්. නමුත් මේ කම්පැනි ආවයින් පස්සේ රුපියල් 51 ගානේ අපි ගෙවන්න ඕනේ මතක තියාගන්න. මේවා ආයෝජන මේ සම්බන්ධව පැහැදිලිව මේ කාර්යය පිළිබඳව සෑහෙන පිරිසක් ගිහිල්ලා ඉදිරිපත් කළ තිබුණා අල්ලස් කොමිසමට පැමිණිලි ගණනාව. අද අල්ලස් කොමිසම සද්ද නැතුව ඉන්නවා. මෙයා ගැන පැමිණිලි ගැන විභාග කරන්නේ නැහැ. ඒ අය නිදියගෙන ඉන්නේ. මං කියන්න කැමතියි කරුණාකරලා අල්ලස් කොමිසමේ ඉන්න නිලධාරීන් මේ ව්‍යාපෘතිය ගැන හොයලා බලන්න. ඇයි මෙහෙම වෙන්නේ? මේ මොකද්ද වෙලා තියෙන්නේ කිය. ඒ වගේම මං කියන්න කැමතියි මේ වගේම උතුරේ දූපත් තුනකට
ගරු රාජ්‍යමත්තුමා දලුංග මත්තුමා
ප්‍රියද ඔය ව්‍යාපෘතිය ගැනද ඔබතුමා
හොඩකරි කියන ව්‍යාපෘතිය
ඒක මගේ හිතේ ඇමතුමා ඔබතුමා එන්න කලින්
මම දන්නේ නැහැ මම ඉදිරි පස්සේ ආවේ නමුත් මම මේ කතාව කියන්නේ එතකොට පුළුවන් නම් ඇවිල්ලා මේ වෙලදි කරන්න
මිල ගණන් මේ ගරු ඇමතුමා ඒක බැටරි ස්ටෝරේජ් එකක කරන නිසා ඒක සාමාන්‍යකට වැඩිය එතුමා පැහැදිලි කෙරුවා මගේ හිතේ ඔබතුමාට ගන්න පුළුවන්
ඒක නෑ ස්ටෝරේජ් එක තියෙන එක නෙමෙයි පස්සේ තියෙන්නේ රුපියල් 51කට අපි මිලදී ගන්නවද එච්චරයි අපි අහන්නේ
ගරු ඇමතුමා
මම තාක්ෂණික කරුණු දන්න වෙන මාත්‍යංශයක් නිසා නමුත් හැබැයි එතුමා ඉතාම පැහැදිලිව සඳහන් කෙරුවා ඒක හැදෙන ආකාර මිලත් ඕකමද මම දන්නේ නැහැ නමුත් අනිතුවට වැඩිය වැඩි වෙන්න හේතුව එතුමා පැහැදිලි කරුවා එතුමාට පාර්ලිමේන්තුවේ ගන්න
පුළුවන් නමුත් මම කියන්නේ මේක මෙහෙමද අපිට මේ ආයෝජන වලින් වැඩ පිළ සකස් කරන මම ආන්නේ පළවෙනි එක තමයි මේක ජනන පද්ධතිය තුළ ඒ කියන්නේ ජනන සැලැස්ම තිබුණ ව්‍යාපෘතියක් නෙවෙයි පළවෙනි එක දෙවෙනි එක මේකට මිල ගණන් කැඳවීමක් කරලා තව කොම්පැනි ගණනාවක් දාලා ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. ජන සැලසුම නැති වුණයින් පස්සේ Tamanta කැමැති කැමැති තැන් වලට මේක බෙදන්න පුළුවන් හැමතිට මේ මේ ජනරල් පිළිකම් කාර්යාලය ඉන්න කට්ටියට. මේක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ ආයෝජන ක්‍රියාත්මක කරන්න
ප්‍රශ්නේ නැහැ.
ඔබතුමාත් එක්ක ප්‍රශ්නේ නැහැ.
බාධාවක් නෙමෙයි. ඔබතුමා කලින් නොසිටපු නිසා ඔයක ජනන සැලැස්මේ නැති එකක් ඇවිල්ලා තියෙන්නේ දැන් ඊයේ පෙරේදා වෙච්ච ප්‍රශ්නත් මේ බහුතරයක් වෙන්නේ අද අපි නිපද වෙන ඔය දැන් ඔබතුමා ගත්තොත් මට තියෙන ප්‍රශ්නේ ආයතන ඇමතුමා හැටියට ප්‍රොජෙක්ට් 20ක් විතර තියෙනවා PPA ගහ ගන්න බැරුව. ඒ වගේ මිල එක එක ඒවා සමහරට අඩු ඒවාත් තියෙනවා. මේකේ ප්‍රධාන ප්‍රශ්නේ බැටරි ස්ටෝරේජ් නැති එක. ඒක ජනන සැලැස්ම නොතිබුණා වෙන්න පුළුවන්. ඒසම තමයි විශේෂයෙන්ම එතුමා බැටලා බැටරි ස්ටෝරේජ් එකට කෝල් කරලා තියෙන්නේ.
ඔව් හැබැයි හරි. මම නමුත් මං කියන්නේ මේවා එමතුමා තරංකාරී මිල ගණන් කැඳවීමක් සමග කරානේ හොඳ. මේ Tamanta හිතන හිතන ඒවට ගෙන්ලා කතා කරලා එතුමා ගැන නෙවෙයි මම කියන්නේ. එමතුමා මේ
ඔබතුමාට තව විනාඩි
දෙකක් කරයි කියලා
කියන්නේ. තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඒක තමයි. දැන් මගේ අනේ වෙලාව මං තව ටිකක් දෙන්න තිබුණා මෙතුමා ගත්තා වෙලාව. ඒ නිසා මං කියන්න කැමති ඒ කාරණේ. දැන් දැන් මේකට මොකද්ද ගාන ගේම් එක? දැන් ඊපරේදා 2000 මේ 9 වෙනිදා පැය 5ක් විදුලිය නැතුව අපි හිටියා මේ රටේ මිනිස්සු. මොකද මේකට හේතුව? මේකට සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා ගිය 2021 එකෙත් මේ වගේම ප්‍රශ්නයක් ඇති වෙලා 2022 සැප්තැම්බර් 9 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කරා කොමිසමෙන්. මොකද නියාමන කොමිසමෙන් ඒ නියාමන කොමිසමෙන් ගැසට් එකක් නිකුත් කළේ කිව්වා මෙන්න මේ වගේ කරුණු හතක් තියෙනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. මේ කරුණු හත ගත්තම මේ කරුණු හත ක්‍රියාත්මක කරන්න මේගොල්ලන්ට බැරුව ගියා. මොකක්ද තිබිච්ච ප්‍රශ්නේ? කොත්මලේ පොල් පිටිය ඒක ඉදිකරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා, පොල් පිටිය පාදුක කරා, පාදුක පණි පිටිය තිබුණා මේකෙන් කොත්මලේ පොල් පිටිය කොටස කෑලි පහක් තියෙනවා තැම් පහක ගස් කපන්න තියෙන. මේ ප්‍රී ක්වොලිෆිකේෂන් කියන වැඩපිළිවෙල යටද මේකේ ඉන්නවා මේ නිලධාරීන් ටික තමයි මේකට වක් කියන්නේ. විදුලි බල මණ්ඩලයේ හොරු ඉන්නවයි කියලා කියනවා. මේ හොරු තමයි මේ පොල් පිටිය මේ කොත්මලේ පොල් පිටිය ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නැත්තේ. ඒ අයව තමයි අල්ලගෙන යන්න ඕනේ කියලා අල්ලස් කොමිසමෙන්. ඇයි මෙච්චර විනාශයක් වෙනකල් ඉඩ දුන්නේ කියලා. දැන් ඒ වගේම වෙන්න ඉඩ දීලා ඊට පස්සේ ඇවිල්ලා කියනවා මේ අමාත්‍යංශ වගකීම 2018 ඉඳලා මේ ක්‍රියාත්මක කරන්න කියලා දින්නේ.
කාලය අවසානයි. කාලය අවසානයි
කරුමන්. හරි 2022 මේ කිව්වම අවුරුද්දයි මාස 3ක් අතට කරුමන්තුමා මේක ක්‍රියාත්මක කරේ නැහැ මේ රෑන් පද්ධතිය ඇදලා මේක අවසන් කරනවානි. ඒ වගේම ටර්බයින් දෙකක් හදන්න කියලා තියෙනවා මේ කොළඹ සිද්ධ වෙන මේ වගේ කඩාවැටීමක ඉක්මනින් මේවා කරන්න. ඒක කරලා නැහැ. කවුද ඒක කළේ නැත්තේ? ඒක කළේ නැත්තේ ඒ විදුලි බල මණ්ඩලයේ ඉන්න හොරු ටික. ඒ හොරුම තමයි කියලා මේව අනුමත කරන්නේ. ඒ නිසා මම කියන්න කැමති කරුණා කළා මේ වගේ ආයෝජන ගේන්න දැන් මේ ආයෝජන වුණත් පුණකරියක අපේ ගරු ඇමතුමා පුණකරියක කොමිසම ස්ථාපිත කරේ නැත්නම් අනුමත කරේ නැත්නම් මේක ප්‍රශ්නයක් වෙනවා.
මේ දැන්
කොහොම හරි දාලා කොමිසම සහ ලව්වත් උපයෝගිතා කොමිසම ලව්වත් මේක අස්සම් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි හදන්නේ. ඒ නිසා මෙවැනි ආයෝජන මේ රටට පළක් තියනවද නැද්ද කියන කාරණේ පිළිබඳව
තවත්
හිතන්න කිව්වෙ මගේ වචන සල්පවාසක්.
බොහොම ස්තුතියි ගරු යදාමිනී ගුණවර්ධන ඇමතුමා.
මොලස්නන මන්දතුමනි මට කොච්චර කාලය වෙන් වෙනවද?
ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි. අද දිනේ විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාගේ අමාත්‍යංශ දෙකක් වැයශීර්ෂ සාකච්ඡාවට වාජනය වෙන අවස්ථාවේ මේ වෙලාවේදී හෝ කතා කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යවරු දෙපළ ඇතුළු ඒ අමාත්‍යංශවල නිලධාරී මහත්මාත්මීන් රැස්වෙන්න සිටින වෙලාවේ ලැබී තිබෙන කාලයේ කර්මනාකරණය කරගනිමින් කෙටියෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්නටයි අදහස් කරේ. මා ශිෂ්‍ය අවදියේ මට මතකයි ආචාර්ය කුලසිංහයන් මුණ ගැසුණු අවස්ථාවේදී කිව්වා 1967 හෝ 1968 තමයි ලංකාවට පළවෙනි මේන් ෆ්‍රේම් කම්පියුටර් එක ගෙනාවේ. මේ කාමරයක් පිටර පිරෙන පරිගණකයක් 1968-67 කාල පරිච්ඡේදයේ ගෙනාවේ අපේ රටේ එවකට පැවතුණු අධ්‍යාපන ක්‍රමයේ උත්තර පත්‍ර බලන්න MCQ paper එක සහ ඒවැයි ලකුණු ගණන් කරලා ප්‍රතිඵල ඉක්මනට නිකුත් කරන්න තමයි ලංකාවේ පළවෙනි පරිගණකය ගෙනල්ලා තියෙන්නේ. අපි අවුරුදු 55ක් ගත වෙලත් අපිට අදටත් බැරි වෙලා තියෙනවා අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂයෙන් MCQ පේපර් එක බලන්න පවතින යාන්ත්‍රික මෙකැනිකල් සිස්ටම් එක පාවිච්චි කරලා කාලය ඉක්මන් කරන්නවත් අද ලෝකේ කතා කරන AI සිස්ටම් එක පාවිච්චි කරලා කාලය ඉක්මන් කරලා දෙන්න. මේ අපේ අනාගත පරම්පරාවගේ කාලය තමයි සෑම වසරකම මාස ගණන් ගිලගන්නේ. උසස් පෙළ විභාගෙට ලක්ෂ 5 ඉක්මවල ඉඳ ගන්නවා, සාමාන්‍ය පෙළ විභාගෙට දස ලක්ෂයක් විතර ඉඳ ගන්නවා. මේ සෑම දරුවෙක්ගෙම MCQ පේපර් එකවත් අවම වශයෙන් අපිට බලා ගන්න බැරි වෙලා තියෙනවා. තාක්ෂණික ඇති වෙලා තියෙන දියුණුව සමග ගමන් කරන්න බැරුව. මගේ එකම ඉල්ලීම අද දවසේ කොයිතරම් මට නියමිත වෙලා තිබ්බ කාලේ අඩකට අඩු වෙලා තියෙන වෙලාවේ කාලේ විවිධ උදේවල් කතා කරලා තියෙනකොට මගේ එකම ඉල්ලීම අනාගත දරු පරම්පරාවගේ හරි කාලේ ඉතිරි කරලා දෙන්න මේ තාක්ෂණික අවශ්‍යතාවයට මැදිහත් වෙන්න අපේ රටේ ඕනෑම ක්ෂේත්‍රයක තාක්ෂණය සම්බන්ධ මේ කටයුත්ත අතට ගන්න කියන ඉල්ලීම. ඒ දරුවන්ගේ හරි කාලය ඉතිරි කරලා දුන්නොත් රටේ අනාගතයට කරන ලොකුම ආයෝජනය වෙන්නේ මේ කතා කරන රුපියල් 7 වඩා ඒ දරුවන්ගේ ජීවිතවල වටිනාකම කියන එක විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕන. මම විශේෂයෙන් තාක්ෂණය සම්බන්ධයෙන් කාරණා රාශියක් කතා කරන්න මට විශේෂබද්ධ මෙදියාවක් තියෙන නිසා තිබුණත් කාලය අරස් වෙන නිසා තෝරගත්ත තව කාරණාවක් දෙකක් විශේෂයෙන් මතක් කරන්න කාලය යොදා ගන්න ඕනේ. අද දවස වෙන විට විශේෂයෙන් මේ බල ශක්තිය සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තියෙනවා. එය ආයෝජන ප්‍රවර්ජනයට ඍජුව බලපානවා. බල ශක්තියේ 11%කට ආසන්න ප්‍රමාණයක් සම්ප්‍රේෂණයේදී අපිට අහිමි වෙනවා. 9%කට ආසන්න ප්‍රමාණයක් ගෘහස්ත සම්බන්ධතාවයට ආවට පස්සේ, එහෙම නැත්නම් කණුවෙන් ගෙදර ඇතුළට කණුවෙන් කර්මාන්ත ශාලාවට ආවට පස්සේ ඇතිවෙන විදුලිය අහිමි වීමක්. ඒ කියන්නේ පළවෙනි විදුලිය ඒකකයේ දල්වන්නේ ඉස්සෙල්ලම අපිට 19%ක් විතර මුළු උත්පාදනයෙන් 5%ක් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තාක්ෂණික රාජකාරිය ඉටු කරන්නට අපිට එනර්ජි ඔඩිට් ඇති කරන්න අවශ්‍යයි. මේ සෑම පරිපථයකම ගණන් කරන ධාරිතාවන් ඒවා කොහොමද අපේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරගන්න කියන එක පිළිබඳව අපි තාමන නියාමන ක්‍රියාමාර්ගයක් ඇති කරලා නැහැ. මේ සම්බන්ධයෙන් එහෙම නැත්නම් අපිට අහිමි වෙන 19%කට 5%ක් විතර අහිමි වෙන ප්‍රමාණය සම්බන්ධයෙන් නියාමනයේ ඇති කළ යුත්තේ තාක්ෂණික අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් කියන එකයි මගේ අදහස. ඒ වගේම තමයි තාක්ෂණික අමාත්‍යාංශයේ යටතේ ස්ටෑන්ඩඩ් බියුරෝ එක තියෙනවා. මේ ආයතනය මීට වඩා අපේ රටේ ශේෂ්ත්‍ර ගණනාවකටම අවශ්‍ය නියාමන කටයුත්තට මැදිහත් වීම නම් විය යුතුයි. ඒ සිදු වෙන්නේ නැති නිසා තමයි විශාල තාක්ෂණික වශයෙන් කාරණා රාශියක් ආපස්සට ගමන් කරන්නට අද වෙන විට හේතු කාරණා වෙලා තියෙන කියන එක මතක් කරන්න ඕනේ. යුරෝපා සංගමය පාර්ලිමේන්තුව පසුගියදා සම්මත කළ EU Chips Act and Technological Sovereignty කියන ඇක්ට් එක මේ නියාමන රෙගුලාසිය යටතේ මෙතෙක් කල් ඈත පිට එහෙම නැත්නම් අපි අහලා තියෙනවා offshore manufacturing processes onshore and nearshore පරිවර්තනය වෙලා තියෙනවා. මේ අනුව ඉදිරි කාල පරිච්ඡේදයේ ඒ ක්ෂේත්‍රයට නිර්මාණකරුවන් බිහි කරන්න පුළුවන් විෂයපතේ ක්ෂේත්‍රය අපි පුළුල් කරන්න ඕනේ.
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඒ සඳහා අපේ රටේ තාක්ෂණික සාක්ෂරතාවේ නැත්නම් IT literacy එක 128 තියලා නම් කරන්න බෑ. 128යි අද වෙනකොට අපේ රටේ සාක්ෂරතාවේ IT literacy එක. මේක ඉහළ ගෙනියන වැඩසටහනට මේ අමාත්‍යාංශයේ කාර්ක සභාවේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට මම දිගින් දිගටම මේ කාරණාව පෙන්눔 කරලා දුන්නා. කරුණාකරලා මීට මැදිහත් වෙන්න ඕන. ඒ සඳහා ඉස්සර විධාතා වැඩසටහන මෙහෙයපු දහසකට අධික විද්‍යා ක්ෂේත්‍රයේ උපාධිධාරීෂ බලකායක් ඉන්නවා. මොවුන්ව හෝ යොමු කරලා
ITI ලිටරස් එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. මගේ කාලය මගෙන් උදුරගත්ත නිසා මම අවසන් කරනවා. The golden thousand miles across the country අපේ රටේ වටේම තියෙන මේ මුහුදු කරේ දීවර ගම්මාන රාශියක් තියෙනවා. ජාත්‍යන්තර වෙළඳ පොළවල් හොයලා දෙන්න මෙදිහත් වෙන්න ඕන. ඒ අඩුම ගානේ වෙළඳ පොළවල් 1000ක් හොයලා දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. අපේ රටේ ඉඩම් ප්‍රතිපත්තිය සංස්කරණය කරලා ඉඩම් වල විශේෂයෙන් වැවිලි භෝග සඳහා අලුතෙන් පිවිසුම් ඒ කියන්නේ නිෂ්පාදනය සඳහා එහි භෝගයේ ආයෝජනය කරන්න ජාත්‍යන්තර වෙළඳ පොළවල් කරා ගෙනියන්න අපේ ගමෙන් ලොවට කියන වැටසටහන යටතේ මේ ඉඩම් ටික හරියට ලබා දෙන්න ජාත්‍යන්තර වෙළඳ පොළ ඉලක්ක කරන වැටසටහනට ප්‍රවේශ වෙන්න සැලසුමක් මම දැක්කා. එදා පසුගිය සතිය අග්‍රාමාත්‍යතුමා ලලිතතුලා මුදලී ගුණ සමරෝ දේශමේ යෝජනා කළා තිබුණා. මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අවම වශයෙන් පළවෙනි ගම් 1000 ආරම්භ කරන වැඩසටහනට ප්‍රවේශ වෙන්න අප ඊඩීබී එකේ ඇතුළු නිලධාරී මාත්මාත්වෙන් කටයුතු කරනු ඇතැයි කියන විශ්වාසය විශේෂයෙන් මතක් කරන්න ඕන.
ආත්ම
පරිස්සමෙන් මේ කටයුත්තට විශේෂයෙන් ඉඩම් තාවකාලික බද්ධ මත හෝ මේ නිෂ්පාදන කටයුත්තට පිවිසීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන. අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් විශේෂයෙන් තව වචනයක් දෙකක් විතරක් මට එකතු කරන්න විනාඩියක් කාලය දෙන්න කියන ඉල්ලීම කරමින් මේ ගම් වතුර කලමනාකරණය නොකර ගැනීම නිසා අපේ රටේ සිදුවෙන හානිය ආර්ථික වශයෙන් සහ ආයෝජන අවස්ථාවන් වලට එන්න ඉන්න උදවිය ආපස්සට හැරවීම සම්බන්ධයෙන් ඊයේ දවසේ අපිට විවාද කරන්න තිබුණු වැසිස්සේ විශේෂයෙන් කොළඹ නගරේ සහ අවට ප්‍රදේශයේ වර්ෂාපතනය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම නිසා ඇති වී තිබෙන බාධාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් වගකිය යුතු ආයතන සමග මීට වඩා සාකච්ඡාවක් සිදුවිය යුතුයි කියන දේ විශේෂයෙන් මතක් කරමින් සීතාවක ප්‍රදේශයට තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ගැන පොරොන්දුව දීලා තියෙනවා. දැන් බලාගෙන ඉන්නවා මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට විශේෂයෙන් අවශ්‍ය අවශ්‍ය රාමුව නිර්මාණය වෙනකන් මේ කටයුත්ත අනාගත තරුණ පරම්පරාවට
වැදගත්
කියන දේ විශේෂයෙන් මතක් කරමින් අද දවසේ මෙම විෂය සම්බන්ධයෙන් කෙටියෙන් අදහස් ප්‍රකාශ කරන්න අපට කාලය වෙන් කරන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ රටේ පුස්තකාල පද්ධතියට යල්පැනගිය පුස්තකාල පද්ධතිය නවීකරණය කරලා තාක්ෂණය හා මේ අපනයන ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් තනක් බවට පරිවර්තනය කරන්න පසුගිය අවුරුදු 30 BOI එකේ විශාලතම ආයෝජන වලින් අපිට ලබා දෙන්න පුළුවන් වුණේ රැකියා අවස්ථා ලක්ෂ 2-3යි. ඊට වඩා අපේ ගම්බද ජනතාව සමග ජාත්‍යන්තර වෙළඳ පොළ ඉලක්ක කරගත් ගමෙන් ලොවට අපේ ගමෙන් ලොවට ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් කරා යොමු වෙන්න අපිට
ලැබෙන
හැකි වේවායි කියන ප්‍රාර්ථනාවෙන් ඔබට ස්තුතිවන්ත වීමට ඉන්නවා.